ගරු ආචාර්ය අනිල් ජයන්ත අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දින විවාදයට ඉදිරිපත් කළ විවිධ අනපනත්වල සංශෝධනය වගේම ගැසට් නිවේදන සහ විවිධ නියෝග ඒ අතරින් මම පළමු කොටම අදහස් දක්වන්න කැමති 2005 අංක 28 දරන මුදල් හා වටිනාකම් පැවරීම සඳහා වූ පනත් කෙටුම් පතට ගෙනෙන ලද ඒ සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයෙන් සිදුනු කරනු ලබන කරුණු කාරණා කතා කරන්නත් ඒ අනුව එය රටේ ආර්ථිකයකට මොන ආකාරයටද වැදගත් වෙන්නේ කියන කාරණේත් විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ දියුණුවත් එක්ක තාක්ෂණය විවිධ ගනුදෙනු අපේ සියලු ක්‍රියාකාරකම් වලට නිෂ්පාදන ක්‍රියාවලිය ඒ වගේම මූල්‍ය ගනුදෙනු මේ හැම තැනකදීම තාක්ෂණය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් ලෝකයේ පුරාවටමත් වංචාව දූෂණ ඒ වගේම මුදල් හරහා විවිධ ආකාරයට උපයාගත්තු ධනය තව ස්ථානයකින් තව ස්ථානයකට මාරු කිරීමටත් මේ තාක්ෂණය යොදා ගැනීම තියෙනවා. ඒ නිසා මේ මුදල් විසුද්ධීකරණය කියන කාරණයම ප්‍රබල අනතුරක් මේ ලෝකයේ තියෙන යහපත් ගනුදෙනු වෙළඳාම් යහපැවැත්ම පිළිබඳව ප්‍රබල අනතුරක්. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා 1989 දී ලෝකම තත්ත්වයෙන් මූල්‍යකාර සාධ බලකාය අප කියන්නේ ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් ස්ථාපිත කරලා තියෙනවා. ඒ අනුව අපිත් එහි දැන් සමාජිකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. ඔවුන් නිර්දේශ 40ක් ඉදිරිපත් කරනවා කොහොමද මේ විශේෂයෙන්ම මුදල් විසුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණා අවම කරගන්න එහෙම නැත්නම් ඉවත් කරගන්න. එයිදී ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මුදල් විසුද්ධීකරණය සහ ඒ රහස්‍යභාවය සහතික කිරීමට තවත් කාරණා වගන්ති දෙකක් තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයේ මූල්‍යනය කිරීම සම්බන්ධයෙන් වගන්ති තුනක් තියෙනවා. ඒ වගේම මෙවැනි විසුද්ධීකරණයන් සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වා ගැනීමට ක්‍රමවේද වගන්ති 9 සිට 23 දක්වා තියෙනවා. වගේම මේ මුදල් ගනුදෙනු සහ වටිනාකම් පැවරීමේදී එහි පාරදෘශ්‍යභාවය ඒ වගේම ඒ ගනුදෙනු කවුද කරන්නේ කාටද අවසානයේදී ළඟා වෙන්නේ බෙනිෆිෂරි ඕනර්ෂිප් කියන එක මේ සම්බන්ධයෙන් අපි තවත් අනපනස් සම්බන්ධ කරලා ඔබට මාසයකට විතර උඩදී බෙනිෆිෂරි ඕනර්ෂිප් සම්බන්ධයෙන් මේ පනත් කෙටුම් පතකට අදාළ සංශෝධන ඉදිරිපත් කළා. ඒ වගේම තවත් අංශයක් තියෙනවා මේ බලයලත් අධිකාරිය මේ සම්බන්ධ බලපෑම් ඒ නියාමනය කරන අධිකාරියට අදාළ වගන්ති ඊට අමතරව ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීමත් වගන්ති මෙන්න මේ ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකේ තියෙන කාරණා. එහි විශේෂයෙන්ම මේ 14 වෙනි වගන්තිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ 14 වෙනි වගන්තියේ තමයි මුදල් හෝ වටිනාකම් මාරු කිරීමේ සේවා සපයන්නන් සමහර වෙලාවදී තව රටක ඉඳලා මේ රටට මුදල් මාරු කිරීම අපි සාමාන්‍යයෙන් දන්න විවිධ නම් වලින් තියෙන MoneyGram, Western Union විදිහෙන් තියෙන ඒවා සහ sannivedanaye පාවිච්චි කරමින් මුදල් හෝ මාරු කිරීම මේ ආකාරයට විවිධ ආකාරයට මුදල් හෝ වටිනාකම් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම ඔවුන්ට බලපත්‍ර ලබා දීම සහතික කිරීම තමයි අපේ ඒ බලයලත් අධිකාරියට පැවරෙන වගකීම. ඒතර මේ කාරණය අපි නිශ්චිතව කරලා නැති නිසා රට ඇතුලේ මේ විදියට සියන මුදල් හෝ වටිනාකම් හුවමාරු කිරීමට සම්බන්ධ වෙන සේවා සපයන්නන්න නියාමනය කරන්න අපිට බැරුව යනවා. එතන අපි මේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ මේ ගැසට් නිවේදනය මගින් කරන්නේ අන්න ඔවුන් මේ යාන්ත්‍රණයට තව තව ඇද්දවා ගැනීමට මේ නියාමනය වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා. ඒත් එක්කම ඒකට පදනම් වෙන තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම මේ මුදල් හෝ වටිනාකම් මේ මාරු කිරීමේ කාරණය මෙතෙන්ට එකතු වෙනවත් එක්කම අපි මුහුණ දෙනවා මේ 2026 ඔක්තෝබර් මාසයේදී මියුචුවල් ඉවැලුවේෂන් මේ මුදල් විසුද්ධීකරණය සහ ත්‍රස්තවාදයෙන් මුදල් සැපයීම කියන කාරණය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වසර 10කට වරක් ඒ රටවල් වලට ඇවිල්ලා අපිව පරීක්ෂා කරලා බලනවා අපි ගත්තු ක්‍රියාමාර්ග නීතිමය රාමුව ආයතන ව්‍යූහය අදාළ කටයුතු නිවැරදිව කරලා තියෙනවාද කියන එක. ඒක පළමු වරට 2017 දී සිදු කරලා තියෙනවා. ඊට පස්සේ 2017 දී අපිට ඒ වගේ වර්ගීකරණයක් වෙලා තියෙනවා. ඒ අවස්ථා දෙකේදීම සිදුවලා තියෙන්නේ මුලාසුනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රමාණවත් මේ නීති රීති පද්ධතිය ඒ ව්‍යූහය නොමැති වීම නිසා අපිව ග්‍රේ ලිස්ට් එකකට වැටලා තියෙනවා. මේ ග්‍රේ ලිස්ට් එක කියලා කියන්නේ තාමත්ම අධික අවදානම් සහිත කලාපයක් කියන එක. ඒ අනුව මේ මුදල් ගනුදෙනු මුදල් විසුන්දීකරණය කිරීමට පහසු ඉඩකඩක් නිර්මාණය වෙනවා. ඉතින් අපිට දැන් මේ තුන්වෙනි අවස්ථාවේදී සිදු කරන මියුචුවල් ඉවැලියුේෂන් එකේදී අපිට විශාල වගකීමක් තියෙනවා. මෙන්න මේ ග්‍රේ ලිස්ට් එකට වැටෙන්නේ නැතුව මේ රට ඇතුලේ විශේෂයෙන්ම මුදල් සහ වටිනාකම් පැවරීමේ කාර්යයන් සිදු කිරීමේදී අපි නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියන කාරණය. ඒ සඳහා මැදිහත් වෙන යනු අපේ තුන්වෙනි ඉවැලියුේෂන් එක මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා නොවැම්බර් 6 වෙනිදා වෙනකන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරිපත් කරන සංශෝධනත් සමගින් අපිට මේ ග්‍රේ ලිස්ට් එකට වැටෙන්නේ නැතුව හොඳ මට්ටමක් අත්පත් කරගන්නවා. ඒක අපි තාමත් වැදගත් වෙනවා. අපි මේ යන අභියෝගාත්මක ගමනේදී රට ඇතුළට වෙළඳාම සහ ආයෝජනයේ කැඳාගෙන එනකොට විදේශ ආයෝජකයන්ගේ වගේ මොනෑම ආකාරයක ශේෂ්ත්‍රයක් විශ්වාසය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම රටේ වර්ගීකරණය මේ රට සුරක්ෂිතද මූල්‍ය ගනුදෙනු කිරීම සඳහා ආයෝජන කිරීම සඳහා වෙළඳාම සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඒ ග්‍රේඩින් ඉහළ යාමටත් මේක බලාපොරොත්තු වෙන අර්ථයෙන් ගත්තාම මේ ඉදිරිපත් කරන ගැසට් නිවේදනයේ සිදු කරන කාරණා ඉතාමත්ම වැදගත්. ඒ අනුව අපි ප්‍රධාන ශේත්‍ර කීපයක් බලාපොරොත්තු වෙනවා මේ කම්ප්ලයන්ස් අනුකූලතාවය වැඩි දියුණු කර ගැනීමට. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙහෙමේ නිරත වෙන විදේශී මුදල්ලෝ වටිනාකම් පැවරීමේ සේවා සපයන්නන්ට ලියාපදිංචි කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා. දෙක, ඒ වගේම ඒ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය අවශ්‍යතාවය පිටරටක තියෙන සමාගමක ඒ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. දැනට ඒ සීමාව තියෙනවා රුපියල් මිලියන 15. අපි ඒ සීමාව රුපියල් මිලියන 20 රුපියල් මිලියන 15 දක්වා අඩු කරනවා. දේශීය මුදල් මාරු කිරීමක් සිදු කරනවා නම් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක, විදේශීය මුදල් ඩොලර් ඇතුළු වෙනත් විදේශීය මුදල් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මාරු කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මූලික මුදල ඩොලර් ලක්ෂ 2 දක්වා අලුතෙන් වගන්තියක් මෙතෙන්ට එකතු කරනවා. ඒ ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඊළඟට මේ ලියාපදිංචි කිරීම අලුත් කිරීම නැවත වසර 3කට වරක් සිදු කළ යුතු තිබුණා. අපි ඒ කොටස ඉවත් කරලා ඒ වගේම මේ ලියාපදිංචි කිරීමේ කාල සීමාව පිළිබඳව දින වකවානු ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලීල් කිරීම හරහා වෙනත් නීති විරෝධී ක්‍රම අයථා මාර්ගවලින් ඇත්ත වශයෙන්ම අපි ජාත්‍යන්තර ගනුදෙනු සිද්ධ කරනකොට මුදල් හුවමාරු කරන්න සිද්ධ වෙනවා. ඒවා නීත්‍යානුකූල මාර්ගය හරහා කෙරෙවීමට අනුබල දීමක් සහ අනුකූලතාවයේ දැක්වීමක්. අපිට මෑතකදී වාර්තා වුණා මුලාසුනාරූඪ මන්ත්‍රීතුමනි අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාත් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය වදුරට අපරාධවලට විරුද්ධව ඒ දූෂණයන්ට විරුද්ධව ගෙන යන ක්‍රියාමාර්ගවලදී ඒ අත්තර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ කරන කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබුණු විශාල මුදල් පසුපස පරීක්ෂණ කරමින් දිගටම ගියාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් වුණා මේ අවුරුදු දෙකක් වගේ කාලෙදී විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටමන් කරලා කියලා. එකක් තමයි වංචා දූෂණ සිදු කිරීමකදී රට ඇතුලේ අසාධාරණයක් සිදු වෙනවා, දූෂණයකදී යම් කුඩා පාර්ශවයක් අයථා විදිහට ධනෙ ගොඩගසා ගන්නවා. හැබැයි මේ අසාධාරණය තව දෙගුණ තෙගුණ වෙනවා. එහෙම උපයා ගන්නා ධනය රටින් පිටමන් කරනවා විදේශ විනිමය විදියට. එතකොට මේ පරීක්ෂණ වලින් හොයාගෙන තිබුණා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් රටින් පිටමන් කරලා. ඒ නිසා දැන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒවා බලක්වා ගන්නේ කොහොමද කියන එක. ඒ වගේම ඒක ක්ෂණික ක්‍රියාමාර්ගයක් විදියට අපි ආනයන කරුවන් මේ රටින් මුදල් පිටමන් කිරීමේදී තියෙන නීති විරෝධී ක්‍රමවලට අමතරව මේ ඩොලර් බිලියනය රටින් එළියට ගෙනියලා තිබුණේ සාමාන්‍යයෙන් අපි ආනයනය කරන්න භාවිත කරන නීතිමය රාමුව ඇතුළෙම ඒති තිබිච්ච යම් යම් අඩුපාඩු ප්‍රයෝජනට අනුමින්. ඒ නිසා අපි ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අලුතෙන් ආනයනය කරන්න යනවා නම් ඒ ආනයනය කරනකොට LCAකෝ TT ඇඩ්වාන්ස් පේමන්ට් කරනවා නම් ඒ බැංකුවට අවශ්‍ය කරනවා ඔව් ලියාපදිංචි ආනයනකරුවෙක් කියලා රේගුවෙන් ලැබෙන සහතිකය මත. ඒ නිසා ඒ නීතිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරා. ඒ නීතිය ක්‍රියාත්මක කරපු ගමන් පුංචි ප්‍රශ්නයක් පැනනගුණා ආනයනකරුවන් විශාල ප්‍රමාණයක් රේගු දෙපාර්තමේන්තුවට එන්න ගත්තා. අපි ඒකත් දවස් කීපයක් ඇතුළත විසඳුවා. කොහොමද විසඳුවේ? දැනටම ඉන්නවා 18,000ක් විතර ලියාපදිංචි ආනයනකරුවෝ. ඒයින් ක්‍රියාකාරී ආනයනකරුවෝ 8,000ක් 9,000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි සහතිකේ අරගෙන බැංකුව යනවා වෙනුවට වේගෙන් රේගු දෙපාර්තමේන්තුව බැංකු පද්ධතිය බැංකු 25ක් එක සාකච්ඡා කරලා ඔවුන්ගේ දත්ත පද්ධතිය හුවමාරු කරගන්නවා බැංකු පද්ධතියත් එක්කලා. ඒ නිසා දැනට ලියාපදිංචි වෙලා ඉන්න කිසිදු ආනයනකරුවෙකුට ගැටලුවකින් තොරව ඔවුන් සැබෑ ලෙසම නීත්‍යානුකූල ආනයනයකින් නිරත වෙලා තියෙන්නේ. ඔහුගේ ආනයන කටයුතු ගැටලුවකින් තොරව කරගන්න පුළුවන්. හැබැයි අලුත් ආනයනකරුවෙක් එනවා නම් ඔහුගේ ලියාපදිංචි කටයුතු කරන්න සිද්ධ වෙනවා. දිනකට සාමාන්‍යයෙන් 30 40 100 වගේ දක්වා එනවා. නමුත් රේගු දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදාගෙන තියෙනවා. දවසක් දෙකක් ඇතුළතදී ඔවුන්ගේ මේ ලියාපදිංචි කිරීමේ කටයුතු කරලා දෙන්න. ඒ නිසා එය හොඳ තත්වයක් විදිහට දකිනවා. ඒ වගේම මේ අවදානම් සහිත මුදල් පිළිබඳ අවධානයේදී ගරු කතා මූලාසනරුවේ මන්ත්‍රීතුමනි ඔබට මතක ඇති මාසයකට විතර උඩදී මෙවැනි තත්ත්වයන් නිර්මාණය වෙනකොට රට ඇතුලේ අවිනිශ්චිතතාවයන් නිර්මාණය කරන්න විවිධ බලවේග උත්සාහ කරනවා. ඒ එක් අවස්ථාවක් තමයි රුපියල් ඩොලරයට සාපේක්ෂව රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණ වෙමින් ආර්ථික අර්බුදයක් තත්ත්වාවර්තනය වෙනවායි කියලත් රට ඇතුලේ විශාල ගැටලුවක් නිර්මාණය කරන්න උත්සාහයක් දැරුවා. අපිට ඉතාමත්ම ගත්තු උචිත ක්‍රියාමාර්ග හරහා ඒ පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා. මම මේ කාරණේ සඳහන් කරන්නේ ඒ මුදල අවප්‍රමාණ වීම හා ආයෙ ගැට ගැහිලා තියෙනවා. මේ මුදල් ඩොලර් රටින් පිටමන් කිරීම, ඩොලරේට තියෙන ඉල්ලුම වැඩි කිරීම, මේ කාරණා එක එකක් ගැට ගැහිලා තියෙනවා. බොහෝ දුරට මෙවැනි තත්ත්වයන් ඇතුළේ අපිට පෙනෙන දේ තමයි මේ දූෂණය, එතන් මුදල් විසුද්ධීකරණය වැනි කාරණා සිද්ධ වෙන්නේ තනි තනි පුද්ගලයෙක් ගිහිල්ලා නෙවෙයි. ඒක ජාලයක් විදියට තමයි සිද්ධ වෙන්නේ. දූෂණය සිද්ධ වෙන විදියට, අපරාධ සිද්ධ වෙන විදියටම තමයි මුදල් විසුද්ධීකරණය සිද්ධ වෙන්නේ මෙන්න මේ ජාලගත ක්‍රමවේදයකට කියන කාරණේ. ඉතින් ඒ නිසා මෙම ගැසට් නිවේදනයේ මගින් ඉදිරිපත් කළ තියෙන කාරණා ඉතාමත්ම රටේ ආර්ථික ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වෙනවායි කියන කාරණේ මම සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම අද අනෙත් කාරණේ මම මතු කර ගන්නට ඕනේ. රටක් ආර්ථික වශයෙන් දියුණු වෙනකොට අපි අත්පත් කරගත්තු ස්ථාවරත්වයෙන් ඔබට යනකොට ආයෝජන අවශ්‍ය වෙනවා. වෙළඳාම වැඩි කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විදේශීය වෙළඳාම. විදේශීය වෙළඳාමේ පංගුව ගත්තාම අපි රට ඇතුලේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරගන්නවා. අපේ රටේට අවශ්‍ය කරන මිනිසුන්ගේ අවශ්‍යතාවයන් භාණ්ඩ සේවන් පරිභෝජනය සඳහා. ඒ වගේම අද ලෝකයේත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. අපි අපේ රටේ නිෂ්පාදනය කරගන්නවා වගේම අපි ආනයනය කිරීමේ අවශ්‍යතාවයට ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය සඳහා අපිට විදේශ විනිමය ප්‍රමාණයක්, අපනයන ප්‍රමාණයක් වැඩි කර ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ප්‍රවණතාවයක් විදිහටත් පේනවා. ලෝකයේ ධනය, ලෝකයේ නිෂ්පාදනය ගත්තාම එහි ප්‍රතිශතයක් විදිහට ක්‍රමිකව ලෝක වෙළඳ පංගුව වර්ධනය වෙමින් එනවා. ඒක මෑතක් වෙනකොට 57%ක් සමස්ත ධනයෙන් 57%ක් විතර ලෝක වෙළඳාමට උරුමකම් කියනවා. එහෙනම් අපි මේ අභියෝග ජයග්‍රහණය කරන්න නම්, දුප්පත්කම තුරන් කරන්න නම්, ඒ වගේම මිනිසුන්ට සැපවත් ජීවිතයක් ලබා දෙන පරිවර්තනයේදී ඉතාම වැදගත් වෙන ක්ෂේත්‍රයක් තමයි අපනයන වර්ධනය කර ගැනීම, විදේශ වෙළඳ පංගුව වැඩි දියුණු කර ගැනීම. ඒ සඳහා වූත් සංශෝධන දෙකක් ඉදිරිපත් කරනවාද. එකක් තමයි මේ ජාත්‍යන්තර වෙළඳාම සිදුවෙනකොට අපි දන්නවා තව රටකින් තව රටකට යනකොට අපි ක්‍රොස් බෝඩර් ටැරිෆ් ඒ තව රටකින් තව රටකින් යනකොට අපි පනවන රේගු බදු. මේ රේගු බදු පිළිබඳව විවිධ ආකාරයට පැනවීම සිද්ධ කරන්න පුළුවන්. තරගකාරීත්වයට හානි වෙන විදියට, තවත් රටවල් එක්ක ගැටුම් ඇති වෙන විදියට ඔය විදිහේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් ලෝකේ දකින්නත් පුළුවන්. හැබැයි අපේ උපක්‍රමයේ අපේ වැඩපිළිවෙළවන්නේ ලෝකය පිළිගත්තු තරගකාරීත්වයට ඉඩ සලසන, ඒ වගේම අපේ රට ඇතුලේ කර්මාන්ත දියුණු කරන ආකාරයට මෙන්න මේ වෙළඳ ප්‍රතිපත්ති සකස් කර ගැනීම. ඒ අනුව අපේ භාණ්ඩ වර්ගීකරණයේ විශේෂයෙන් ආනයන වර්ගීකරණයේදී ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ගීකරණය වෙනවා. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ. මේ භාණ්ඩ සඳහා අපි අනුගමනය කරපු යොදාගත්තු තීරු බදු විවිධ ආකාරයෙන් පැනවිලා තිබුණා. සමහර ඒවා බිංදුව 15 20 30 සමහර ඒවා මිශ්‍ර අනුපාත මේ යනාදී වශයෙන්
මේ කාලය තව විනාඩි 2යි කරු අමාත්‍යතුමනි
මේ කරුණු අපිට තිබුණා. අපි මුලාසනාරුණ මන්ත්‍රීතුමනි මේ සංශෝධනය මගින් සිද්ධ කරන්නේ එන්නේ ඒ භාණ්ඩ ආනයනය සඳහා වූ ක්‍රමවේදයේ අර තර්කණයකට ඒ උසස් ප්‍රමිතියට අනුව ගෙනෙන ඒ අනුව ප්‍රාග්ධන භාණ්ඩ සඳහා 100ට බිංදුව හෝ 10 අතරමැදි භාණ්ඩ බිංදුව හෝ 10 සහ පාරිභෝජන භාණ්ඩ වලට මේ ප්‍රතිපත්ති වැඩි කරන 100ට 20 තියේ. ඒයි වැදගත්කම මොකක්ද ආර්ථිකයට? විශේෂයෙන්ම මේ ප්‍රාග්ධන භාණ්ඩත් පරිභෝජන භාණ්ඩත් අතර අනුපාතය ප්‍රාග්ධන භාණ්ඩ වැඩි කර ගැනීම අතරමැදි භාණ්ඩ වැඩි කර ගැනීම යන ගමන තමයි මොකද දේශීය නිෂ්පාදනය අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්නා ගැනීම ගමන තමයි මෙතෙන් තියෙන්නේ. ඒ අනුව ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වුණොත් ඒ රටේ අනාගතයේ ආර්ථික වෘද්ධිය වැඩි වෙනවා. එන්නේ දිශාවට යන ඉතාමත්ම වැදගත් සංශෝධනයක් තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අපේ අපනයන ආදායම වර්ධනය කරන්න රේගු දෙපාර්තමේන්තුව අපිට ලබා දෙන සහාය ඉතාමත් වැදගත් වෙනවා. මෑත කාලීනව ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා තාක්ෂණය වැඩි දියුණු කරමින් රේගුවේ කටයුතු මිනිස්සුන් සම්බන්ධ වෙන්නේ නැතුව තාක්ෂණයෙන් අවදානම් පාදක ආකාරයට ඒ නිදහස් කිරීම කරන්න. ඒ වගේ මේක පෙන්නුම් කරමින් තියෙනවා දැනටමත් රේගු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම් ප්‍රමාණයට වඩා සෑම දිනකම සෑම මාසයකම අඛණ්ඩව මේ වෙන විදිහට ඔවුන්ගේ ආදායම් එකතු කරලා තියෙනවා. ඒ අනුව සමස්ත ආදායම් එකතු කිරීම ජූනි මාසයේ 6 වෙනිදා වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේක්ෂිත ආදායම් වලින් සමස්තයක් වශයෙන් ගත 57.6% අවුරුදු භාගයයි ගියේ භාගයක් කරනකොට 50 ඉක්කෝ ආදායමක් ලබා ගන්න දෙන ආදායම් ඒකාග්‍රකරණේ එකතු කිරීම ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ මේ ඉලක්ක ඇතුලේ අදගෙන මේ සංශෝධන ඇතුලේ ඊළඟ ක්ෂේත්‍රය යොමු වෙන්නේ මේ අපනයන ප්‍රවර්ධනයේ. දැනට අපි යම් නිශ්චිත අපනයන ප්‍රමාණයක් නිශ්චිත වෙළඳ පළක් කෙරෙහි තිබිච්ච තත්ත්වය වෙනස් කරමින් අපනයන විවිධාංගීකරණය ඇතුළත් කරන ලද තත්ත්වයෙන් අවසන් කරනවා. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරා 2026 තිය ඒ අනුව ඩොලර් බිලියන 36ක ඉලක්කයට කොහොමද අපි ළඟා කරගන්නේ කියන කාරණා සනාහන් කරලා තියෙනවා. ඒ නිසා මේ අද ඉදිරිපත් කරන අද විශේෂයෙන්ම ආදායම් සුරක්ෂණය කිරීම රේගු බදු වගේම මේ මුදල් සහ වටිනාකම් මුවමාරු කිරීම සම්බන්ධයෙන් ගෙනාපු සංශෝධනයන් මේ ආර්ථික වර්ධනයට විදේශීය වෙළඳාම වර්ධනය කර ගැනීම සඳහා මහත්සේ පිටුවාලක් වෙන බව සනාහන් කරමින් ඒ සඳහා අපිට සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති 50 යටතේ නියෝග සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 රේගු ආඥා 50 යටතේ යෝජනා සම්මතය සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 මෝටර් වාහන පනත යටතේ නියෝග සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය සභාව එකඟද?
අයි.
ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 2 3 4 සහ 5 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.